හොඳමයි. එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ අපගේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා අප මේ ධම් සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි පූජ්‍යපාද කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ, පූජ්‍යපාද මාතලේ අමදදස්සී ස්වාමීන් වහන්සේ, ඒ වගේම පූජ්‍යපාද තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ, අපි දෙපා නැමද ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අපි ඉතාම ගෞරවෙන් පිළිගන්නවා. අපි මහාචාර්ය කොග්ගලගේ මැතිතුමාට ආරාධනා කර සිටිනවා අද ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන ලෙසට. තෙරුවන් සරණයි රවි මහත්මයා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. නැවත වාරයක් අපේ සම්බන්ධ වෙන ඒ ස්වාමීන් වහන්සේලා හැම දෙනා වෙනුවෙන්ම දෙපා නමස්කාර පූර්වකව මේ සාකච්ඡාවට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. කාට හරි යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා ඒ සඳහා පිළිතුරු ලබා දෙයි. මුලින්ම කාට හරි කෙලින්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කීප දෙනෙක් ඉන්නකොට රේස් හෑන්ඩ් ඔප්ෂන් එක යොදා ගන්න. කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් යොමු කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. මගේ ප්‍රශ්නය මං දේශනාවලදී අහලා තියෙනවා මේ දුක සම්බන්ධව. දුක මේ කියන්නේ ඒක අර අපි තේරුම් අරගෙන තියෙන්නේ මේ ජාති දුක සම්බන්ධව. ජාති දුක්ඛ කියන එකේ අර දුනාට පස්සේ තියෙන දුක කියලා. එතකොට ජාති දුක ගැන පොඩ්ඩක්, ජාති කියන එකේ දුක ගැන, ඉපදුනාට පස්සේ දුක නෙවෙයි ජාති කියන දුක ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්, ඔබතුමා මතක් කළේ අපි ජාති දුකයි ඉපදීම දුකයි කියන ඇහුවොත් එහෙම ඇයි ඉපදීම දුකයි කියන්නේ? වයසට යන හින්දා, ලෙඩ වෙන ඒ වගේ හිතෙන්න පුළුවන් මරණ හින්දා, ඒ නිසයි කියලා. හැබැයි ඒ ජාතිය නැත්නම් හට ගැනීම ඉපදීම කියනකොට ඒ මොහොතේම වයසට යෑම හරි ලෙඩවීම හරි මරණය හරි ලැබීමක් ලෝකෙට අයිති පැත්තේදී නෑනේ. කාලයක් ගිහින්නේ ලෙඩවීම වෙන්නේ, කාලයක් ගිහින්නේ මරණය වෙන්නේ. ජාති පිදුක්කා කියනකොට ඒ සාමාන්‍ය කෙනා හිතන්නේ මේ අනාගතයේ ලැබෙන දුකක් නිසයි මේ ජාතිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ එහෙම අර්ථයක් නෙමෙයි. අනාගතයේ දින දුකක් නෙමෙයි, ජාතියම කියන ඒ ස්වභාවයම දුකයි කියන පැත්තෙන් හිතන්නේ අපේ අපි අද සාකච්ඡාවෙත් අපේ අවසරයි අනමදස්සන් වහන්සේ මතක් කළා. ඒ දුක පිරිසිඳ දැකීමක් සත්‍ය සෙවීමේදී වෙන්න ඕනයි. ඒ ඉතාමතරව ආයි වෙනම දෙයක් කරනවා නෙමෙයි මේ දුක වැටහෙන්නේ නැහැ. ඉතින් පිරිසිඳ දකින්න උත්සාහ කරන්න ඕන. අපි බලමු මේ ගැන අපේ ස්වාමීන් වහන්සේලාට යොමු වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ නමකට පුළුවන්ද මේ ගැන යම් කිසි දැනුවත් කිරීමක් කරන්න? තෙරුවන් සරණයි.
හොඳයි, හැමෝටම තෙරුවන් සරණයි. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නමස්කාර වේවා. වැඩි ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මේ ඇත්තට මේ ලාල් මහත්තයා අහපු ප්‍රශ්නය මම හිතන්නේ දුක්ඛාරය සත්‍ය කියන එකත් එක්ක තියෙන ජාතිය ගැන මේ ප්‍රශ්නයක් උනේ. එතකොට මම හිතන්නේ ඊයේ දේශනාවකුත් කරා ඒ සම්බන්ධව අර සම්මාදිටි සූත්‍රය ඇසුරෙන් මේ අපි තේරුම් ගන්න ඕනේ අර ජීවිතයේ යෙදෙන කරුණක් එක්ක අර දැක්මක් භාවිතා වෙනකොට කිව්වම තියෙන ඉදීමද නැත්නම් ඒ ඉදීම ඔස්සේ එන මගේ සැප හෝ දුක හෝ කියන ඒ අදාළ විඳීමක්ද මේ කියන්නේ කියන කාරණාව ඉස්සෙල්ලා නිරවුල් කරගන්න ඕනේ. මොකද දැන් එතන සම්පූර්ණයෙන්ම ජීවිත අත්දැකීම් ඔස්සේ කියන්නේ දැක්මක් භාවිතා වෙන හැටි. ජීවිතයේ යෙදෙන කරුණුත් එක්ක දැක්මක් භාවිතා වෙන හැටි තමයි කියන්නේ. එතකොට ඒ කාරණාව අපි ඒ දැක්මකට අදාළ විදිහේ විචක්ෂණයක් ඉස්මතු කරගන්නවා මිස අපි මේක අපිට නිරවුල් කරලා ඒ කියන්නේ ජීවිත අත්දැකීම අපිට තහවුරු කරලා ඒක ලබා ගන්න ගියොත් එහෙම යෙදෙන කරුණත් එක්ක අර විමසීම ඉස්මතු වීමක් වෙන එකක් වෙන්නේ. ඒක නිසා අර ඉස්සලම මුලින්ම මට හිතෙන්නේ ඒක નિවර්දි කර ගන්න ඕනේ අපිට මේ යෙදෙන කරුණ කොස්සේ පෙන්නන්නේ ජාතිය කියලා එකක් තියනවා කියලා එකක් කියන්න හදනවා හෝ ඒකේ විග්‍රහය අපිට ලබලා දෙන්න හදන එකක් නෙමෙයි මේ විස්තරයක් තියෙන්නේ. ජාති දුක්ඛ ජරා දුක්ඛ ඔය විදිහට කියනකොට ඒ ජාතිය කියන එක යෙදීමක් කොස්සේ බලන විදිහක් කියන්නේ දක්ෂින විදිහක්. එතකොට ඒ දක්ෂින විදිහ කිව්වම ආපහු ඒ දක්ෂින විදිහ කාගේද ඒක මගේද වෙන කාගේද කියලා කියන්නේ මේකට යොමු වීමක් එක්ක දක්ෂින විදිහක් නේ විස්තර කරන්නේ. මොකද මේ අපි ඉස්සෙල්ලම මෙතන තේරුම් ගන්න ඕන ටිකක් මේ පරිසරයක් තියෙනවා. මේ හරි සත්‍ය කියන විග්‍රහයට එනකොට දැන් ඊයේ මට මතකයි සන්නත කිව්වා දැන් ඒකේ දැන් අපිට අනුපිළිවෙල කතාව කියන කාරණාව දැන් අපි අහලා තියෙනවනේ දේශනා පරයය ඔස්සේ මේ එක එක පරයයන් ඔස්සේ දැන් ඇසකොළු පුත්‍රයාට කියපු ටික ගත්තොත් එහෙම අනුපිළිවෙල කතාවක් කරනවා සීල කතා හික්මීම ගැන ওই විදිහට ගොඩාක් මුලදී මේ නෙක්ඛම්ම ආනිසංස ඔන්න ඔය කාරණා ගොඩාක් කියලා ඉවරලා තමයි සාමුක්ඛංශනේ හැටියට මේ ජීවිතයේ දෙතියේ ඉඳන කරුණොත් එක්ක දැක්මක් භාවිතා වෙන හැටි කතා කරන්නේ. ඒ කියන්නේ සාමුක්ඛංශනේ හැටියට ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන අපිට මුලින්ම ජාතිය කියන කාරණාව මොකක්ද කියලා තේරුම් ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ දේශනාවේ යම් තැනක කියලා තියෙනවා නම් එතෙන් අදාළ වූ විදිහට විතරයි. හැබැයි දැන් අපිට ඒ කාරණාව අරගෙන මේ අපි මේක අපේ එකක් විදිහට හෝ නැත්තම් ජාතිය කියන කාරණාව මම මගේ ඉදීමක් හැටියට විඳීමක් හැටියට හෝ ලැබෙන විදිහක් ගැන කතා කරන්න හදනවා නෙවෙයි. මොකද ඒක ලෝකයට අයිති එකක් නේ. එතකොට ලෝකයට අයිති එකක් නෙවෙයි කියලා හෝ තියනවා කියලා හෝ එකක් නෙවෙයි. ජීවිතයේ යෙදෙන කරුණක් ඔස්සේ මොකද ප්‍රතිපදාව පනවන්නේ ඉන්න පිරිසක් එක්කනේ. හැබැයි මෙතන ඉන්න පිරිසක් එක්ක පැනෙවුවට එයාගේ යම් දැක්මක් භාවිතා වෙන විදිහටයි ඒ හැසිරීමට අදාළ විදිහටයි ඒ කරුණ කියන්නේ. එතකොට ඒක නිසා ලාල් මහත්තයා අර මුලින්ම නිරවුල් කරගන්න ඕනේ මට හිතෙන හැටියට ආර්ය සත්‍ය කියන කාරණාවේදී ජාති කියන කාරණාව විග්‍රහ කරද්දී ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ පිරිසිදු හැවීමක් කියන කාරණාවක් එක්ක. එතකොට ජීවිතයේ යෙදෙන කරුණක් එකයි ඒ පිරිසිදු හැවීමක් එක්ක අර දැක්ම භාවිතා වෙන විදිහක් විග්‍රහ කරන්නේ. එතකොට යෙදීමක් හැටියටයි සම්පූර්ණයෙන්ම ජාතිය කියන කාරණාව විග්‍රහ කරලා ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ කාරණාව මට හිතෙන්නේ මේ අන්නේ ඒ කාරණාව ඒ ටික ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. මේ ඩල් මහත්තයා ඊයේ දේශනාව සම්පූර්ණයෙන් ඇහුවොත් මට හිතනවා මේ ඒ ප්‍රශ්නෙට ඉඩක් නැති වෙයි කියලා. තෙරුවන් සරණයි. මට හිතනවා ඒක ප්‍රමාණවත් වෙයි කියලා අපි අනිත් ස්වාමීන් වහන්සේලාත් අමහත විග්‍රහයක් ඉදිරිපත් කරයි.
දොන් සර්ණයි අපි අවසරයි ලබන සාර සම්ස්තයම කරන්න තියනවාද?
තෙරුවන් සර්ණයි හැම දිනකටම වැඩ ඉන්න සයන්නාස්සලාගෙනත් අවසරයි. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. ඇත්තම අපේ අමදස් සයන්නාස්සේ කාරණය ප්‍රමාණවත් විදිහට මතක් කළා. ඊයේ කරපු සම්මාදිට්ඨි සූත්‍රයත් එක්ක කරපු දෙවෙනි විග්‍රහයේ ඒ ගැන හොඳින්ම පැහැදිලි කළා ලොකු සායනාංශේ. ඇත්තට අර ඉපදීම දුකක් කිව්වහම අර මේ විඳවීමක් ගැන කතා කරන්නේ නැහැ කියලා ඊයේ ඒ දේශනාවදී මේ ලොකු සායනාංශ පැහැදිලි කරලා දුන්නා. මොකද විඳවීමක් කතා කරන්න වෙන්නේ කෙනෙක් එක්කනේ. එතකොට අපිට අර යෙදෙන කාරණාව එක්ක හෙවීමකටයි පිරිසිඳ හෙවීමකටයි යොමු වෙන්න තියෙන්නේ. දැන් විඳවීමක් එක්ක කතා කරොත් එහෙම අර ඒ සයන්වාසය ගැන කිව්වා මේ ඒ විඳවන පුද්ගලයා නැති වෙනවනේ සත්ත්වයක් නැති වෙන කතාවට ගිහිල්ලා එහෙම වෙනවා. ඉතින් ඒ හින්දා මේ අර යෙදෙන කාරණාව එක්ක තමයි මේ හිතන්න හොයන්න යොමු වෙන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මම හිතන්නේ ඒ උත්තරේ තමයි දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
මම හිතන්නේ ඒක අපිට අර දුක කියනකොටම එන්නේ විඳවීමක් නැත්නම් පුද්ගලයෙක්ට හම්බ වෙන දෙයක් මේක. තව ටිකක් ගත්තොත් අර වේදනාව පැත්තෙන් දුක් වේදනාව විතරයි දුක කියන පැත්ත වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතු කරන ධර්මයේදී දුක් වේදනා කියන පැත්ත නෙමෙයි වේදනා ඥාති සේරම. ඒ කියන්නේ සුඛ වේදනා කිව්වත් ඒකත් දුක විදිහට නැත්නම් දුක් ආර්ය සත්‍යයට යටත් වෙනවා කියන පැත්තෙන් බැලුවොත් මම හිතන්නේ අර පුද්ගලයෙක් විඳින එක නෙමෙයි සුඛ වේදනා කිව්වත් දුක. සුඛ වේදනා කිව්වත් දුක නැත්නම් දුක්ඛම සුඛ වේදනා කිව්වත් ඒ දුක තමයි යටත් නේ දුක් ආර්ය සත්‍යයට කියන පැත්තෙන්. එතකොට අපිට දැනෙන දුකක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් පුද්ගලයෙකුට දැනෙන දුකක් ගැන නෙවෙයි, ඊට වඩා ගැඹුරු අදහසක් තියෙන්නේ කියන පැත්තෙන් සතුටුත් ඒ තේරුම් ගන්න තෙවීමේදී උත්සාහ කළත් හොඳයි වගේද ස්වාමීන් වහන්සේ. මේ තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි මහත්තයා. ඇත්තටම දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් ආර්ය විග්‍රහ කරනකොට දැන් අපිට ජීවිතයේ ඉදීමක් ඔස්සේ මේක කතා කරන එකයි දහම් පරයය හැටියට අපි ඒක කතා කරන්න යන එකයි ඒ දෙක පටල ගන්නත් හොඳ නෑ. දැන් අපි ඉන්න තැනක අපිට අපේ ආර්ය සත්‍ය සිදු කරගන්න ඕනේ කියන එකක් එහෙම එන්න ඕනෙත් නෑනේ. මොකද අපිට තියෙන්නේ ජීවිත අත්දැකීමක් යෙදෙන කරුණක් ඔස්සේ විමසීමක් කියන එකක් විතරයි අපිට ගොඩනගාගන්න තියෙන්නේ සාමාන්‍ය ඉන්න තැනක ඉඳලා. එතකොට ඒක බුදු දෙනසගේ දහම පටල ගන්න කියන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කල්යන මිත්‍රෙක් මුණ ගැහිලා තියෙනවා කියලා එහෙම විශ්වාසයක් පදනමක් තියෙනවා නම් ජීවිත අත්දැකීම විමසීමකට යොමු කරගන්න. ඒ කියන්නේ අපි ජීවිත අත්දැකීම කියලා කියන්නේ යෙදෙන ලැබගෙන ඉන්න සිද්ධියක් තියෙනවනේ මොකක් හරි. ඒම සංසිද්ධිය ඒකයි විචක්ෂණය කරන්න තියෙන්නේ. එතකොට ඒ කාරණාව විචක්ෂණය කරන එක විතරයි කරන්නේ. මොකද ඒක ඔස්සේ ඊට පස්සේ ඒ අහන ක්‍රමයට දහම පටලගෙන අහලා හරියන්නේ නැහැ. මේ නමුත් දහම් පරයය කතා කරද්දී මම හෝ එහෙම නැත්නම් තමා හෝ වෙන කෙනෙක් හෝ රහතන් වහන්සේ හෝ මේ සෝතාපන්නෝ සද්දන්සාරී කියලා ඒ පුද්ගල මේ නම්කොත් පටලගෙන හරියන්නේ නැහැ. දහම් පරයය බලන්න ඕනේ යම් කරුණක් ඔස්සේ ඉදිරිපත් කරලා තියෙන දහම් පරයය මොකද්ද කියලා ඒ දහම් පරයයට අදාළව අනුරූප විදිහට මිසක් මට හෝ වෙනත් කෙනෙකුගේ සිදුවීමක් හැටියට කතා කරන්න ගියොත් ඒක පැටලෙනවා. මේ කෙනෙක් ඔස්සේ කෙනෙක් ලෝකේ ඉන්න කෙනෙකුට ප්‍රතිපදාව පැනවෙන බව ඇත්ත. හැබැයි කරුණක් ඔස්සේ හෝ දහම් පරයය බලද්දී පරයය ඒකට අනුව බන්නවා මිසක් ඒක මේ පැත්තට ඇදලා අරගෙන එහෙම විමසන්න ගියොත් ඒක ලොකු මේ ඒ කියන්නේ ඒක ධර්මයේ කියන කාරණාව ඕපනයි ගයි කියලා කියන්නේ ධහමට යොමු වෙලා බලන්න තියෙන එකක්. ඒක අපේ පැත්තට ආදේශ කරගෙන බැලීමක් හෝ එහෙම කරන එකක් නෙමෙයි. සමාතුලින් දකින එකක් නෙමෙයි ධහම කියන්නේ. ඒක ධහමට අනුව කියන කාරණාවක් වෙන්න ඕනේ මට හිතෙන්නේ. ඒක මම දරාගෙන ඉන්නේ දෙලයි කියන්නේ. එතකොට මේ ඒ කාරණාවට ඉතින් අර යෙදෙන රැකගෙන ඉන්න අපේ මොකක් හරි සංසිද්ධියක් ගෝචර වෙනවා නම් අර ලාල් මහත්තයාට ආවේ ඉපදීම කියන ප්‍රශ්නේ නම් ඒක විඳවීමකින් නම් ආවේ එන විඳීම කියන්නේ මොකක්ද යන්න තියෙන්නේ ඒ එතන ඒ තමන් හමුවන විදිහක් එක්ක. ඒ කියන්නේ එතන ඒ ඉතින් ආයේ පටල ගන්න හොඳ නෑ. ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ ආර්ය සත්‍යයට අනුව මම විමසනවා. ඒව ඕනේ නෑ. ඒ කියන්නේ ඒව සංකල්පනේ. එතකොට ආර්ය සත්‍යයට අනුව මම විමසනවා කියන්නේ හිතීම තමයි හොයන්න තියෙන්නේ විමසන්නේ. එහෙම වුණොත් ඒ මොකද ඒක පටල ගන්න හොඳ නෑ. අපි සුඛයෙන් ගෞරවීමක් මුලින් සිදු වෙන්න ඕනේ. හැබැයි මේ ඒ දැනුම නිරවුල් වීම ඒකට අදාළ විදිහට ඒ කරුණු කතා කරාට මේ අපි ජීවිත අත්දැකීමක් එහෙම නැත්නම් අපේ අපිට යෙදෙන ඇත්තටම සමාව හමුවන කාරණා විමසන්න යද්දී ඒකට දැන් ඒකේ කොහෙද තියෙන්නේ අපේ සොකී නිරුක්තියේ මේක මේ ජාතික දුක්ඛ ජරා කියන එක නැහැනේ අපේ සොකී නිරුක්තිය අපිට තියෙන්නේ එක්කෝ මොකක් හරි සැප වින්දනය දුක් වින්ද මොකක් හෝ අපිට දැනෙන විදිහක් කියන්නේ අපිට හොයන්න තියෙන්නේ නැත්නම් දැනගන්න විදිහ හඳුනගන්න විදිහක් අපිට තේන දෙයක් එක්ක ඇහෙන දෙයක් එක්ක ওই තේහා දෙයක් අපිට අපේ අපි ඉන්න තැනක ඉඳලා අපිට යොමු වෙන්න බෑනේ ඉන්න තැනක ඉඳලා යොමු වීම පිණිස අපිට තියෙන කාරණාවයි මේ දැක්මක් භාවිතයක් කියලා කිව්වම මේ දැක්මක භාවිතයක් කියලා කිව්වම මේ දැක්ම ගොඩ නැගුන්නේ මේ දැක්මක් කියන එක ගොඩ නැගා ගන්න ගොඩ නැගෙන්නේ ඉන්න තැනක ඉඳලා මේ විමසන ගතියක් එක්ක එතකොට අන්නේ එහෙම කාරණාවක් එක්ක අපි පටල ගන්න හොඳ නැහැ දාම් පරයය කියන එක මොකද අපිට ඒ ಜಾති ඉපදීම කියලා ගත්ත ගමන් ඉතින් ඉපදිච්ච කෙනා සහ මේ ඉපදුණු අය හරි කකෝ ඉපදිච්ච කාරණාවක් මුල් කරගෙන ඒක හා බැඳිච්ච මම හෝ බාහිර හෝ කියන කාරණාවක් එක්ක තමයි කොහොමත් ප්‍රශ්න එළියට එන්නේ මොකද අපි ඉන්න තැනක ඉන්න විදිහටනේ ඒක හමු වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්න පිරිසකට කියන්නේ ඉන්න තැන තහවුරු වෙන්නේ මූලිකවම ධර්ම පරයයක් කියන එක දැන් චන්දි සූත්‍රයේ තියෙන්නේ දැන් අපිට අපේ කාරණා ඒ කියන්නේ තමන්ගේ දී කියන්නේ සද්ධා කියනුස්සව ආකාර පරිිතක දිට්ඨි නිඥානකන්ති කියන කාරණාවලට ලැබීමක් වෙන විදිහට නෙමෙයි දහමදී. ගම්බීර කියන කාරණාව තමන්ගේ මේ කියන්නේ තමන්ට තේරෙන්නේ නැහැ කියන එකක් එක්කත් නෙමෙයි කියන්නේ. එතකොට මේ කාරණාව මේ මගේ දැක්මක් කියන එකකුත් නෙමෙයි දැක්මක් භාවිත වෙනවා කිව්වා. ඒකට ඒක පටල ගන්න හොඳ නැන්නේ පැතලිල්ලයි මම අදහස් කරේ අර ධම්පරයය පරයය විදිහට එතන ඒ ධම්පරයය තුල කෙනෙක්ගේ සිදුවීමක් කොහොමත් යෝනිසෝ මනසිකාරයක් කතාවක් ආපු ගම ඒකයි එතනින් එහාට මගේ සිදුවීමක් කියන කාරණාවට කියොත් ආපහු සොකියස් පිළිදීමක් නේ. ඒතර ආපහු කියන්නේ තමන් කියන තමන්ගේ කියන්නේ සාමාන්‍ය වේදසල ගොඩක් මතු කරන්නේ අර තමන් තාවේනික ස්වාධීන බවක් තියෙන තුල එතකොට ආවේනික ස්වාධීන බවක් තුල මට ජාතිය විග්‍රහය ඕනේ. මගේ ඉපදීමේ විග්‍රහය ඕනේ. ඉතින් මගේ ඉපදීමේ විග්‍රහය තමයි කෙනෙකුට හමු වෙන්නේ වෙන එකක් නෙවෙයි. නමුත් ඉපදීමේ විග්‍රහය ඉන්න තැනක ඉඳලා විමසණ්ඩයි මුලින්ම තියෙන්නේ. ඒකේ විග්‍රහය ලබා ගැනීම. ඒක ලබා ගැනීම අපේක්ෂාවෙන් කියපුවම ඒකේ අර්ථය නිරවුල් වෙනවා. අර තමන්ට ආවේනික රාමුවේ. ඒක පුදුයන්නසෙම පෙන්නඳ හදන කාරණා නෙවෙයි. ඉතින් අර ඒක ඒක නිරවුල් වෙනවා නම් ඉතින් ඒක අපිට සංකල්පයක් නිරවුල් වීම විතරයි ඉතින් ගන්න වෙන්නේ දහම් පරයයවත් අඩුම නිරවුල් වුණා කියලා හිතන්න අමාරුයි එහෙම. ඒ ඉන්න තැනකදී අපිට දහම් පරය ඒ විදිහටයි විමසන්න යොමු වීමේ කාරණාවක් විදිහට නම් ලාල් මහත්තයා හිමී විමසීම කියන එක ඉපදීමක් එක්ක මොනවා හරි සංසිද්ධියක් ගොඩනැගිලා එනවා නම් ඉපදීම කියන යෙදීමක් කියන එකක් ලාල් මහත්තයාට ගෝචර වෙන විදිහ ඉස්මතු වෙන විදිහ ප්‍රකට වෙන විදිහක් එක්ක මොන විදිහටද උපදීම කියන කාරණාව ප්‍රකට වෙන්නේ විඳීමකින්ද හුණ ගැනීමකින්ද දැන ගැනීමකින්ද මොකෙන්ද එතනින් විමසන්නයි තියෙන්නේ ඒක ඔස්සේ අන්න එතන ඒ විමසනකොට අන්න ඒ කාරණාවත් එක්කයි ප්‍රශ්න කරන්න තියෙන්නේ කියන කාරණාවයි මම මතු කරන්නේ තිරුවන් සරණයි
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම දරාගෙන ඉන්න හැටියට අර ජීවිතයක් ඉපදීම ඒ අර අනිත් එක සිතවිල්ලක් ඉපදීමයි කියන එක එහෙමයි මං හිතාගෙන ඉන්නේ මං අර නායක හම්දුරන්ගේ මේ දේශනේ ඇහුවේ නෑ මං ඉදිරියේදී එක මං එක අහන්න ඕනේ අර ওই දෙපැත්තෙන් ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර කියලා ඒක ඉපදීම ඒකත් ಜಾති කියලා ගන්නවද එතකොට නැත්තම් මේ ඒකත් ඒක නේද මට හිතන්නේ ಜಾති කියලා අපි ගත යුත්තේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
මේ මෙහෙමම දැන් ඒක සිතිවිල්ලත් පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන ඒවා ඒ කියන්නේ ඒව ඇත්තටම සිතිවිල්ලක් වෙනවා ඒකට අදාළ විදිහට විමසුවේ නැත්තම් ඒ කියන්නේ දැන් අපිට රූප වේදනා සංඥා සංකාර කියන ඒවා නෙවෙයි. දැන් ඇත්තටම අපි ඔය කියන කරුණු ටික කොහොම තියෙද්දි දැන් ලාල් මහත්තයාට ලාල් මහත්තයාගේ මුණ ගැසීම කොහොමද වෙන්නේ? කියන්නේ දැන් අට සිතිවිල්ලක් වෙන්න පුළුවන්, හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්, පංච උපාදානස්කන්ධයක් වෙන්න පුළුවන්, ධාතු ආයතන පටිච්චසමුප්පාද මේ ඕනම නමකින් ඕවා නිකන් ඒවා වචන ටිකක් නේ. නමුත් ඒකක් උනත් වචන ටිකකින් හරි කමන්නේ. දැන් ඒ කාරණාව මගේ ලෝකයට ගෝචර වෙන්නේ කොහොමද? හඳුනා ගැනීමකින්ද? දැන ගැනීමකින්ද? මොකෙන්ද කියන කාරණාවනේ. ඒක විමසන කෙනාට, හිතන කෙනාට අන්න ඒ ජීවිත අත්දැකීමක් කොමන හෝ විදිහකට ලැබෙනම ඒ ලැබිච්ච තැන ඉඳලා විමසන කෙනාට අන්න එයාට සම්පූර්ණයෙන්ම මේ කියන්නේ ස්වરૂපය විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම කියන කාරණාවක් තමයි ලැබෙන්නේ. හැබැයි ඒක ආයේ සිටිල්ලක්ද කියලා එයාට බලන්න කියන කාරණාවක් ඒ හිතන ගතිය තුල මතුවෙන්නේ නැහැ. මොකද අපිට මුලින්ම සිටිල්ලක් කියන එකක් හරි කමන්නේ ලැබීමක් වෙනවා නම් ඒ කියන්නේ ඒක යෙදීමක ලැබීම පරිගැනීමක්. එතකොට ඒ කාරණාව, ඒ සිද්ධිය තමයි හිතන්නේ යමු. දැන් මේ වෙනවා කියන අදහස් කරන විචක්ෂණය කරනවා, නැත්නම් පිටසින හොයන ඔය කියන වචන වලින් තේරෙන වචනයක් කරගෙන ඒ විදිහට අපි ඒ කාරණාව ප්‍රකට වෙච්ච ඉස්මතු වෙච්ච විදිහ අනුවයි අපි ඒකට යොමු වෙලා විචක්ෂණය කරන්නේ. අපි ඉතින් ඒක විචක්ෂණය මෙහෙමයි සිදුවෙන්න ඕනේ. ඉපදීම කියලා කියන්නේ මේ ස්වરૂපයක නැත්නම් රූපයක ඉපදීමයි. ඉපදීම කියලා කියන්නේ මේකක ඉපදීමයි කියලා දාගන්න ඕනේ. දැන් අපිට දැන් ලාල් මහත්තයාගේ මුණ ගැහිම කියන එකම සොකියත් වෙන කොහොමත්. එතකොට දැන් ඒක විමසන්න ගන්නවා කියලා කියන්නේ විමසීම කියන කාරණාවකින් දැක්මකදී කතා කළ යුතු කාරණාව, කියන්නේ දැක්ම කියන කාරණාවදී කතා කළ යුතු කාරණාව දැක්ම නැති තැනද කතා කරද්දී කොහොම සිටිල්ලක් තමයි. ඒ කියන්නේ දැක්මක් කියන කාරණාව ගොඩනගෙන්න ඕනේ ලාල් මහත්තයාට ප්‍රකට වෙන කාරණාව විමසීමකදී. එතකොට මේ විමස, ඒ කියන්නේ ඒ දැක්මක් භාවිතා වීමේදී තමයි ඒ අදාළ විදිහට ඒක සොකියත්තේද, ඒක පංච උපාදානස්කන්ධයේද, ඒක මොකද්ද කියලා කතාවකට ඉඩක් එන්නේ. ඒ දැක්මක් භාවිතයේදී කතාව අපි මේ ඒ කියන්නේ අපි හිතන කාරණාව හිතන ගතිය දැක්කට අදාළ වචන ටික මෙතන සිදු කරගන්න හිතෝන්නේ. අපිට ඉන්න තැනකදී අපිට තියෙන එකම විසඳුම තමයි ඉන්න තැනකදී මට මාව හමුවන විදිහක් එක්ක මොකෙන්ද කියලා යථාර්ථවාදීව සත්‍යවාදී අත්දැකීම ප්‍රකට වෙන අත්දැකීම හිතන්න ගන්න. ඒ අත්දැකීම හිතන්න ගැනීම කියන කාරණාවක් එක විතරයි අපිට අර කියන්නේ ඒ ඉන්න කාරණාව සත්‍යවාදීනේ. එතකොට සංකල්පයක් වෙන්නත් බෑ. මේක වෙන කොහේ හරි තියෙන එක කල්පනා කරලා ඇදලාගෙන කල්පනා කිරීමක් උන්නේ. සත්‍යවාදීව දැන් මගේ ඒදීම මොකද්ද, මගේ ලැබ ගැනීම කියන කාරණා මොකක්ද, මේ සිද්ධිය මොකද්ද කියන කාරණාවයි විචක්ෂණේ වෙන්නේ. එතකොට මෙතන පංච උපාදානස්කන්ධය කියලා කාරණාවක් ඇවිල්ලා තියෙනවා නම් දැන් පංච උපාදානස්කන්ධය අර්ථාන්විත වෙලා අපි ගන්නෙ නෙමෙයිනේ. කොහොමද සිතිවිල්ල, කොහොමද සංකල්පයන්නේ? එහෙනම් එක්ක හිතනවා, එහෙම නැත්නම් දැනගන්නවා, හඳුනගන්නවා කියන එකක් එක්ක තමයි ලැබ ගැනීම තියෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය හෙවීම නෙමෙයි. එහෙනම් එතන තියෙන්නේ හඳුනා ගැනීම කියන්නේ මොකද්ද කියන කාරණාව. එතකොට මේ කාරණාවට ආවේ නැත්නම් ඔය කොහොම අපිට වචන ටිකකුයි සංකල්ප ටිකකුයි විතර කොහොම සිතිවිලි ගොඩක අර හිතලු ක්‍රමයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අයිසෙම නොගින්න නම් හිතෙන විදිහට අර ඒක ගෝචර වෙන විදිහ කොහොමද සිතිවිල්ලක් කියලා හරි පංච උපාදානස්කන්ධයක් කියලා හරි ආයතන ධාතු ස්කන්ධ කියලා හරි ගමන මොකක් හෝ ක්‍රමයකට. ඒ කියන්නේ ඒකයි අර මේ මහත්තයා අර ගොඩක් මට දහම් පරයය කියන එකයි වෙනම බලන්නේ. දහම් පරයය අපිට දහම්පරයයේ මට සිදු කරගන්න බෑ. කියන්නේ මගේ සිදුවීමක් කරගන්න බෑ දහම්පරයයේ. දහම්පරයයේ දහම්පරයයක්. ඒකට වැදගත් වෙන තුනයි ඒක පැත්තකට දීපා. මගේ සිදුවීම, මගේ ළඟ ගැනීම, මගේ ඉදීමක ළඟ ගැනීම මොකක්ද කියන කාරණා ප්‍රකට වෙන දෙයක් එක ඉදීම විතරයි විමසීම විතරයි මෙතන පටන් ගන්න තියෙන්නේ. ඒකට දහමේ කරුණක් අරගෙන හරි කමන්නේ හඳුනා ගැනීමක් වෙනවනම් ඒකත් හඳුනා ගැනීමක් කියන කාරණාවක් එක්ක හිතන්නදී. ඒක දැනගැනීමක් හැටියට දහම්පරියක් හම්බ වෙනවා. ඒක දැනගැනීමක් කියන එකක් හැටියට හිතන දෙන්නේ. ඒක තමයි අර විචක්ෂණය කියන කාරණාවට ආසන්න වෙකිය. ඒක දියුණු කරගැනීම පිණිස මට හිතෙන යමු වෙන්න තියෙන ක්‍රමය මොකද, මොන විදිහකට කතා කරන්නේ නැත්නම් අපිට ඔය දෙක පැටලෙනවා මේ අපි ඉන්න තැන මගේ ප්‍රකට වීම කියන්නේ මගේ කියන්නේ යෙදීමක ලක්ෂණීම කියන කාරණාව තමයි ප්‍රකට වෙන්නේ ඉස්මතු කරගන්න ඕනේ කාරණාව කියන එක තමයි මම අදහස් කරන්නේ සර්වන් සරණයි
ස්වාමීන් වහන්සේ දැන් මම හිතන විදිහට දැන් දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන එක ඒ හතරෙන්නේ මම උපදින්නේ එතකොට ජාතිය එතනින් ගත්තොත් කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම තීරණ කරගන්නේ නිර්වාණ සරණයි
එහෙම මහත්තය දැන් අපිට දැන් අපි කොහොමද දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණාව අපිට දැන් ඒකෙන්ද මාව හමු වෙන්නේ එහෙම නැත්නම් මම දැන් ලැබගෙන ඉන්න කාරණාව කියන කාරණාව මොකද්ද? ඒ කියන්නේ දැන් ඇත්තටම මගේ දැක් කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක මට හමු වෙනවා කියන එකක් කතා කරන්න බෑනේ. මම ලැබගෙන ඉන්න මගේ දැක්ම හැටියේද මගේ දැක්ම මොකද්ද කියන කාරණාව මට කතා කරන්න බෑනේ. සංයෝජනේ මට හමු වෙනවා නම් එහෙනම් මම ඒක තියාගෙන ඉන්නේ නෑනේ. කලින්ම ප්‍රහාණය කරනවානේ. එතකොට මට මගේ ඉපදීම මොකද්ද ඒ කාරණාවෙන් මාව හමු වෙනවද කියලා ඒ යන්න හදනේවා එතකොට අපිට මෙතන මම ඉඳලා මගේ සිදුවීම මම අර කොස්සේ නේද වෙන්නේ කියලා මම පැත්තක ඉඳලා මන් දිහා බලන එකක් වගේනේ එතකොට එහෙම වෙන්න බෑනේ සංකල්පයෙන් මන් දිහා බලන එකක් වෙන්න බෑ එතකොට බොහොම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ධර්මපරියයන් පිටට යන එකක් ඒ කියන්නේ හිතන රටාවක් තුල ධර්මපරියයන් පිටට යන එතකොට ඒක නිසා මහත්තයා අර දැන් අපි දැන් මහත්තයාට අහලා තියෙනවානේ දැන් හරි මහත්තයාට අපි හිතමුකෝ දැනීම කියන්නේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණා ජීවිතේට ඇහිලා නැහැ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ජීවිතේට ඇහිලා නැහැ. ඇහිලා නැතිකොට දැන් එහෙනම් මහත්තයා හිතන්න බලන්නේ දැන් මගේ ප්‍රකට වීම ඉන්නේ දැන් මම කියලා කාරණාවක් කතාවකට එන්නේ මගේ ඉදීමක් හිතට ප්‍රකට වෙන්නේ මගේ සොකිය නිරුක්තියෙන් මට මං දැන් මෙහෙම ස්වභාවයක ඉන්නවා දැන් මම මේ විදිහයි කියලා අර අපි හිතන දැන් අපේ ජීවිතේ ගත වෙන්නේ කොහොමද අතු ගානවා කනවා බොනවා නානවා කියන්නේ අපි මොකක් කර වැඩක් කරනවා නම් ඒ අදාළ දේවල් නැත්තම් අපේ කාගදේශ කියන්නේ ඒ අදාළ අකුසල ජී පැවැත්ම එක වෙන්න පුළුවන් ඒ අපේ ජීවිත ගත වෙන සිද්ධියක් තියෙනවානේ දැන් අපි කොහොමද දැන් ඒ කාරණාව කොයි විදිහටද අපි මේ අර විදිහට දෙයක් තියෙනවා කියලා මෙතන සිදුනේ මේකනේ කියලා කල්පනාවකට යන්න ඕනේ. දැන් ඔන්න වෙන කෙනෙක්ගේ දෙයක් නම් වෙන කෙනෙකුට කියලා දෙන දෙයක් නම් ආ ඔතන සිදුවලා තියෙන දැකීම. ඔතන සිදුවලා තියෙන ඇසීමක් කියලා දෙන්න පුළුවන්. හැබැයි මගේ කාරණාවක් මට එනකොට මට මාව ගෝචර මගේ ගෝචරත්වයේ ඉස්මතු වී ප්‍රකට වීම කියන කාරණාව එනකොට මට ආයේ කල්පනා කරලා යන්න ඕනේ නෑ ධම්මත්‍ය මෙතන මොකක් හෝ අතන අර ධම්පරයට අනු සිදුවීමක් වෙලා තියෙන්නේ නැත්නම් අර ඇහිච්ච පද එහෙම වෙන්න ඕනේ මේ කාරණාවේදී මහත්ය ඇත්තටම තමන් ඉස්මතු වෙන ප්‍රකට වෙන කාරණාවෙන් හිතන්න ගත්තම ඇත්තටම සොකීයත්වයේ කියන කාරණාවක යෙදීමක් තමයි මුල වෙන්නේ හැබැයි ඒක අපිට සංකල්පයකට මුණ ගැහෙන එක නෙවෙයි යථාර්ථවාදීවම යෙදෙන කරුණක් එක්ක. දැන් අපහසුවකින් දින්නේ. දැන් ප්‍රණීතභාවයකින් දින්නේ. දැන් රාගයකින් දින්නේ. මොකෙන්ද? දැන් තරහ කියලා. දැන් දකින්න දෙයක්. අහන දෙයක්. ගොඩක් જાති තියෙනවානේ. අපි අර වචන ටිකක් ඇහුණා කියලා මේ වචන ටිකට ආවේනික ග්‍රාමයක් හදාගන්න ඕනේ නේ මම. කියන්නේ එතකොට මහත්තයා දැන් ওই විදිහට ওই කරුණු හතරක් එක්ක අපි ඕකනේ අපේ ජීවිතේ වෙන්නේ කියලා ඉවරල අපි දාගත්ත ගමන් ඇත්තටම ඒක තමයි වෙන්නේ. ඒකේ මේ කියන්නේ ඒකෙන් බැහැර දෙයක් නෙවෙයි වෙන්නේ. නමුත් අපිට ওই වචන ටිකේ නේද වෙන්නේ කියන තැනක ඉඳලා අපි ඒක බලන්න යනවට වඩා මගේ හමුවීම මට වෙන සිදුවෙන හැටි. නැත්නම් අර ප්‍රකට අනෝනේ සිදුවීම කියලා සහ ඒකේ විග්‍රහය ඊට පස්සේ ගැලපෙනවා සංසන්දන වෙනවා කියන කාරණාව වළක්වන්න බෑ. එහෙනම් අර ප්‍රකට වීම කියන එක ප්‍රධානයි මේකේ ඉස්මතු වීම ගෝචර වෙන හැටි මේ ඒක ලාල් මහත්තයගේ සත්‍යවාදී අත්දැකීමක් වෙන්න ඕනේ මිසක් කවුරුත් කිව්වට ඒ කියන්නේ මේ හිතන කාරණාව සම්බන්ධව මම කියන්නේ හිතන කාරණාව සම්බන්ධව ලාල් මහත්තයාගේ ජීවිත සත්‍යවාදී අත්දැකීම උනේ නැත්තම් ඒක මේ විදිහට නේද සිද්ධ වෙන්නේ කියලා ලාල් මහත්තයාගේ අත්දැකීමකට මේ විදිහට නේද සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරලා යන්න දෙයක් නැහැ නේ. කියන්නේ මට මගේ අත්දැකීම එහෙම නැත්නම් මගේ සත්‍යවාදී ඉදීම මොකක්ද කියලා කවදාවත් මට කල්පනා කරලා මේ යන්න දෙයක් නැහැ. මොකද එහෙම වුණොත් ඒක බාහිරයි. ඒ කියන්නේ බාහිරයි කියලා කියන්නේ ඒක එහෙනම් මගේ කන්නේ නෙමෙයි එහෙනම් මම බලන්නේ දැන් වෙන කාරියට. ඒක නිසා අර ඇත්තටම මම මගේ ඉදීම කියන එක බැලුවම ඇති ඒක දැකීමක් නම් වෙන්නේ ඒක දැකීම කියලා ගන්න. ඒක ඇසීම නම් වෙන්නේ ඒක ඇසීම කියලා ගන්න. හැබැයි ඒක අතන තිබ්බ මෙතන තිබ්බ කියන එක නෙමෙයි ඇත්තට මේ දෙන්නේ දැකීම වෙන්න ඕනේ. ඇත්තටම ඉන්නේ ඇසීම වෙන්න ඕනේ. ඇත්තටම දැනීම දැන ගැනීම වෙන්න ඕනේ. ඇත්තටම හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඇත්ත කාරණාව එනවා මිසක් අර මේ ඇහිච්ච කාරණාවට අනුව මං විමසනවා කියන එක නෙමෙයි හිතන කාරණාවකදී තියෙන්න ඕනේ. ඇහිච්ච දෙයක් නිසා වෙන්න පුළුවන් හිතන්නේ යොමු වෙන්නේ. හැබැයි ඇහිච්ච දෙයක් නිසා යොමු වුණාට ඇහෙන දේ තුල තියෙන්නේ ප්‍රකට වෙන ඉස්මතු වෙන විදිහට තමයි හොයාගන්න එකනේ. එතකොට වෙන්න ඕනේ ඇත්තටම සත්‍යවාදී යෙදීම මොකද්ද, ලැබ ගැනීම මොකද්ද කියන තැන ඉඳලා හිතන්නේ වෙන්න ඕනේ. පෙරවන් සරණයි.
ආ පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් සත්‍යයක් කියලා දැන් අපිට ආරම්භය වෙන්නේ ඒ වගේ තැනකින්නේ. එහෙම ගත්තොත් කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම ගන්නේ වැරදිද?
නෑ, ඒක මහත්යට අපි හිතමුකෝ මෙහෙම. හරි, දැන් මහත්යට දැක්ක දෙයක් මුල් කරගෙන දැකීමක් කියන කාරණාව අපි හිතමු. අර දැන් අපිට ස්වාමීන් වහන්සේ පොත් ලියලා තියෙනවා සමාජ සාකච්ඡාවල. දැන් අද සුදේ කාලේ ඉඳලා ඒ කරපු සාකච්ඡාවල කට්ටි ඉදිරිපත් කළා දැකපු දේවල් මුල් කරගෙන ප්‍රශ්න අහනවා. එතකොට මහත්යා අපි තේරුම් ගන්න ඕනේ ඒ ඇහිච්ච කාරණාව වුණත් ඒ අහන කෙනා කොයි වගේ කෙනෙක්ද, එයාට ඇයි මේ උත්තරේ ස්වාමීන් වහන්සේ දුන්නේ. එතනක් තියෙනවා සාකච්ඡාවක් වුණාට නිදහනයක් පරියායක් කියලා එකක්. මේ අහන්නේ කොනගේ තැනක ඉඳලාද? අපිට දැන් ඒ වගේ කාරණා ඇහිච්ච ගමන් අපි කරන්නේ සම්පූර්ණයෙන්ම ඒ කාරණාව මගේ කරගන්න. ඒකල මම ඒ න්‍යායට අනුව හිතන්න යොමු වෙනවා. අන්න එහෙම ඒකෙන් ගත යුත්තක් තියෙනවා. ඒක නිරවුල් කරගත යුත්තක් තියෙනවා. වටහා ගත යුතු කාරණයක් තියෙනවා. ඒක වෙනම පැත්තක්. හැබැයි දැන් අපිට අපි හිතමු මහත්තයා අපිට දැක්ක දෙයක් මුල් කරගෙන අහන්න යනවා කියලා. මේ හිතන්න යනවා කියලා. හොඳ දැකීම කියන කාරණාවක හිත උන්ට අපිට දැකීම අපි දෙඩිව අල්ලගන්නවා. දැකීම දෙඩිව අල්ලගන්නවා කියලා කියන්නේ දැන් දැකීම ඉවර කරන්න ඕනේ හිතලා අපිට. එහෙම හිතෙන්නේ. දැන් දැකීම තුලම මම ඉඳී කියලා තමයි හිතෙන්නේ දිගට. දැන් අපි දැකීම හොයන්න හදනවා. දැන් දැකීම හොයන්න හදනකොට දැන් දැකීම ඉවසන්න හදනකොට අපි හිතමු හරි දැන් එළිය පැත්තේ කුරුල්ලෙක් කෑ ගහනවා එහුණු. හරි දැන් එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම. දැන් දැකීම හරි ඇසීම හරි හොවන්න හදනකොට දැන් මදුරෙක් කෑ. දැන් කොහොමද? දැන් අපිට දැන් මදුරුවත් තෙලවන ගමන් දැකීම කියන එකම නැත්නම් ඇසීම කියන එකම හොයලා ඉවර කරන්න ඕනේ. දැන් අපිට දැන් ආයෙත් මට මාව ප්‍රකට වෙලා නේ අර අක්කරි දැනීමක් ඔස්සේ හරි මදුරෙක් කාලා හරි කවුරු හරි කතා කරලා හරි දැන් මට මාව ආපහු මගේ මං විශ්ිතීමකින් හෝ වෙන දෙයකින් ආයෙ ලැබ ගැනීමක් වුණානේ. නමුත් අපි දැන් අරක මදුරුවත් එළවන ගමන් ආපහු අපි දැකීමම නැත්නම් ඇසීමම හොයලා ඉවර කරන්න විමසලා ඉවර කරන්න අදහසක් තමයි එන්නේ. එකකින් අපිට අපි හිතනවා නම් එකක් ලඝු කරලා අරගෙන ජීවිතේදීම ඉවරම්ම කරලා දාන්න පුළුවන් කියලා එහෙම බෑ. අපිට මේකෙදී දැක්මක් ගොඩනගෙන්න ඕනේ මිසක් ඒ කියන්නේ මෙතන අපිට අර්ථයක් සිදුවීමක් කියන අපිට අපේ අර්ථයකට කියන්නේ ඒක කියන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ අපිට මොනවද නිරවුල් වීමක් හම්බ වෙනවා කියන එකක් ඇති කරගන්න හොඳ නැහැ මේ ජීවිතේදී විමසද්දි. ඇත්තටම මේකේ විමසීමක් එක්ක දැක්මක් නේ. ඒතර විමසීමක් එක්ක දැක්මක් කියන තැනදී මේ එදෙන ඇසීම කියන කාරණාව හොයාගෙන ගියට ඇසීම විතරක් ලඝු කරලා අරගෙන හොයලා ඉවර කරන්න පුළුවන් කියන කාරණාව සැබෑ ජීවිත සත්‍ය හොයන කෙනෙකුට කරන්න බෑ. ඒකට හේතුව තමයි එයාට යෙදීමක ඒ ලැබගැනීමේ සිද්ධිය එයා හොයනකොට වෙන ඕන තරම් එයාට වෙන දේවල් මතුවෙනවා. ඒ කාරණාත් එක්ක ප්‍රශ්නේ වෙන්නත් පුළුවන්, විසරණ ගැටියක් වෙන්නත් පුළුවන්, නියවන වලින් බැටකෑමක් වෙන්නත් පුළුවන්. දැන් ඒ නැත්තම් දැන් ආයේ වෙන කාරණාවක් ඔස්සේ වෙන දහම් කාරණාවක් හරිවිලා ඒ හිතර ගැටිය වෙලා තියෙන බුල. එතකොට අපිට ඒ තැන්වලදී ආපහු ප්‍රකට වීම වෙනවා, ඉස්මතු වීම වෙනවා. එතකොට ඒ කාරණාව එතනදී ඒකට අනුවයි යන්නේ. දැන් ආයි අපි ඇහැ ඒ කියන්නේ ඇසීමල්ලන් හිතා කියලා දැකීමල්ලන් හිතා කියලා ඒ මතුවෙන කරනවා ආයි විමසන්න ගත්ත නැත්නම් අර මුලින්ම හිතන්න ගත්ත කරනවා දැන් සංකල්පයක්. දැන් බලෙන් යන්න ඕනේ අපු ඒකට. දැන් මෙතෙන්දී ඒක නිසා අපි අර හිතන්න ගන්න කාරණා අපිට හිත වන්න බෑ. ඒක අපි අපිට ප්‍රකට වෙන කාරණාවෙන් හිතන්න යද්දී ඒ දැන් අපි මෙහෙම කියු දැන් මම මේ දැන් මේ ඕන් ටඩ කිව්වම වෙන්නේ මේ ක්‍රමයට කරන්න හදනවා. කියන දෙන්න විතරයි පුළුවන්. හිතනදී ඒ කෙනාගේ හැකියාවක් ටික තියෙනවා. එතකොට අපිට කුමක් හෝ කමන්නේ. දැන් අපිට මේ අපිට දැන් අපි හිතමු කුරාගයක් ආවා කියලා. දැන් රාගයේ කියන කාරණාවක් එනකොට ඒක මොකද්ද කියලා හොයනකොට දැන් අපිට මේක දැකීමකින් දුනේ කියන්න ඕනේ නැහැ. දැන් අපිට රාගේ නම් ප්‍රතිලා තියෙන මොකද්ද කියන කාරණා. එතකොට අපිට අර අනිත් අර පරයයන් ඔස්සේ ගිහිල්ලා වැඩන්නේ නේ මෙතන මොකද්ද උන්නේ අරක දුන්නේ මේක දුන්නේ කියලා. එතකොට ඒ හැම එකක්ම අපිට යෙදෙන විදියයි. හිතන්නයි තියෙන්නේ යෙදෙන විදිහ කියලා කිව්වම අපිට දැන් එකක් අරගෙන දැන් සීමක් අරගෙන ඇසීම ඔස්සේ හිතලා ඉවර කිරීමක් කරලා උත්තරයක් දෙන්න බෑ මේ මේකයි. මොකද මේ කාරණාවේදී යන්න දැන් මම කියලා මට ආවේනික දැන් ඉන්න තැනකදී ලාල් මහත්තයා මම ඉන්නව මට අහන්න දෙයක් තියෙනවා. මම ඉන්නව මට දකින්න දෙයක් තියෙනවා. දකින්න අහන්නේ කහන්නක් කියලා ඔහොම නැති. එතකොට ওই කාරණාවේදී හිතලා බලපුවම අර සංකල්ප වලට කොටු නොවි ඇසීමම මමද කියලා බැලුවොත් ඇසීම වගේ බාහිරද කියලා බැලුවොත් දැන් ওই කාරණා උනත් කිව්වම ඔය කාරණා සංකල්ප නොවි ඒ යෙදෙන කරුණකින් විමසිය යුතු කාරණයක් නිසා යෙදෙන කරුණක් ආපුම මෙහෙමනි මෙහෙමනි කියලා අර ගලපලා අතහරින එකක් එහෙම නෙවෙයි විමසින් විචක්ෂණය කියලා කියන්නේ. යථාර්ථවාදීව ඇසීම මමද ඇසීම මගේ බාහිරද ඇසීම මමයි දෙකම එකක්ද කොහොමද කියලා ඒක යථාර්ථවාදී වුණොත් ඇසීම මම කියලා ගන්න පුළුවන්ද? ඇසීම මම වුණොත් එහෙම ආයි වෙන දැකීම කියන කාරණාවකට ඇඳ නම් ඇසීමේමම නැති වෙන්න ඕනේ. දැන් ඒක සංකල්ප නොවි යථාර්ථයක් වුණොත් යථාර්ථයක් වුණොත් එහෙම අන්න දැන් එයාට දැක්මක් කොඩද වෙනවනේ. එයාට කොහොමද දැන් හැබැයි දැන් මෙයාගේ දැන් මම කියලා ගන්න බැරි වුණාට මම කියලා යොදන්න සුදුසු නැති වුණාට දැකීම බොරුවක්ද ඇසීම බොරුවක්ද කොච්චර ප්‍රශ්න තියෙනවද? එහෙනම් මේ කාරණා අපිට මේ ඒක සංකල්ප බුද්ධ සංකල්පයක් නොවි ජීවිත අත්දැකීම යථාර්ථවාදී විමසීමේදී ඇත්තටම දැන් කල්යාණ මිත්‍ර පදනමකින් නම් සිටීම කියන එකට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් ඇසීම කියන කාරණාව දැන් ලාල් මහත්තයා හිතුව මට ඇහුණා කියලා. මට දැනුනේ ඇසීමක් කියන එකක්ද සිදුවීම වෙන්නේ. මට ඇහුණා කියන තැනින් තමයි හිතන්නේ යොමු වෙන්නේ. හැබැයි සිදුවීම කියන්නේ ඇසීමක කියන්නේ ඇසීමක් කියන කාරණාව. එතකොට දැන් ඒක හරියට ඒ එකන කාරණාවෙනකොට ඇසීම කියන එකට කොහොමද මම යොදන්නේ? එහිමෙදීම සුදුසුද? අන්න ඒ කාරණාව ඒ දැක්මකට එන්න ඉඩකඩ තියෙන්නේ ඒක සංකල්පයක් නොවේ හිත රටාව දියන්නේ. අන්න ඒ තැන් ඉරවුල් කරගන්න ඕනේ නැත්නම් මම හිතන්නේ අර දේශනා ටිකයි අර මේ ඊයේ පෙරද සාකච්ඡා හිම වගේ මොහල මතක නැහැ රූපය විදර්ශනා කිරීම ඕවගේ ධර්ම දේශ සාකච්ඡාවක දාලා තියෙනවා මේ ඒ වගේ ටිකක් ඔය කර්ම සම්බන්ධව කියනවා මම හිතන්නේ ඒ ටිකත් අහලා බලුවොත් හරි කියලා හිතනවා තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම කියන හිතලා මම තේරුම් ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ කලින් දේශනා තහලා පෙරවත් සරණ ස්වාමීන් වහන්සේ
ලාල් මහත්මයා අහපු මේ ප්‍රශ්නෙත් එක්ක මේ තවදුරටත් මේ පැහැදිලි කළොත් දැන් අපිට අර එතුමා මතක් එතුමා ලාල් මහත්තයා කිව්වනේ අර මේ මොකද්ද ජීවිතයක් ඉපදීම කියලා කියන්නේ කෙනෙක් ඉපදීම කියන එකයි කියන්නේ ජීවිතයක් ඉපදීමයි ඒ වගේම අර සිතුවිල්ලක් ඉපදීමයි කියලා අර ඒ වගේ කෙනෙක් ඉපදීම ඒ කෙනාට ඇති වෙන සිතුවිල්ලක් කිපදීම කියලා ඒ වගේ. එතකොට එතනදී ලොකු සායනාස්සේ අර අපිට නිතරම කියලා තියෙනවා මේ යෙදීම කියන කාරණය. ඒ කියන්නේ දැන් බලන්නකෝ, දැන් අපේ ජීවිතයක ගත්තාම දැන් ජීවත් වෙනවා කියන එක අපි මේ විදිහට හිතුවොත් එහෙම, දැන් මේ වෙලාවේ අපි මේ වෙලාවේ අපි ඔන්න ඇහිමක ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් එහෙම මේ අනුමුදස්සයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අපි අහනවා. ඒ කටයුත්තේදී අපිට මේ තියෙන්නේ අනුමුදස්සයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන එක තමයි මේ ඒ වෙලාවේ තියෙන යෙදීම. ඒ කියන්නේ අනුමුදස්සයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන එකනේ. දැන් ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකනේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකනේ. ඒ මොහොත ගත්තොත් එහෙම, දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම මේ විදිහට ඇහෙනවා නැත්තම් ඒ විදිහට. එතකොට දැන් අර ඔන්න ඔතෙන්ද අර යෙදීම කියන කාරණයට අපි මේ ફોකස් නොවුනොත් එහෙම තමයි ඒ ප්‍රශ්නේ එන්නේ. එහෙම නැතුනොත් අපිට මේ ජීවත් වෙන කෙනෙක් වෙනම ඉන්නවා, නැත්තම් ආ වෙලාවකට සිතුවිල්ලක් උපදිනවා, ඔන්න ඔය වගේ එනවා. අර යෙදීමට අපි තීව්‍ර වෙන්න තෝරන යෙදීම කියන කාරණයට. දැන් අපිට දැන් මොකක් හරි පෙනෙනවා නම්, ඒ කියන්නේ පෙනෙනවා කියන එකනේ ඒ වෙලාවේ ජීවිතය කියලා කියන්නේ, වෙන එකක් නෙවෙයි. අහනවා නම් අහනවා කියන එකයි ඒ වෙලාවේ ජීවිතය කියන්නේ. ඒක තමයි ඒ කෘත්‍ය, ඒකයි යෙදීම. එහෙම නැතුව අර ජීවත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා කියන එකක් අපි හිතීමක් නෑ කරන්නේ. ඒ කියන්නේ අපි හිතන එකක් නේ කරන්නේ. අපි නිකන් බාහිරින් නිකන් අර මූලික මට්ටමින් එහෙම තමයි. ඒ කියන්නේ මූලික මට්ටමින් ඔන්න ජීවත් වෙන කෙනෙක් ඉන්නවා, ඉපදිච්ච කෙනෙක් ඉන්නවා, හිතන කෙනෙක් ඉන්නවා, නිකන් අර ප්‍රාථමිකවම. හැබැයි අපි අර සයනල්සි කියලා දුන්න විදිහට අපි අර යෙදීම කියන කාරණයට ගියාම දැන් ඔන්න ඇහිම තමයි අපේ මේ වෙලාවේ ජීවිතේ. පෙනීමක් එක්කනම් ඉන්නේ, පෙනීම තමයි මේ වෙලාවේ ජීවිතය. කියන්නේ ජීවිතය කියන්නේ ඒක. එතකොට අර අන්නේ යෙදීම එකමයි මේ දැන් අහනවා නම් අපි ඇහිමක් එක්කනම් ඉන්නේ අනුදස්සයන් වහන්සේගේ ධර්ම දේශනා අහන ඉන්නේ. එතකොට අනුදස්සයන් වහන්සේගේ ධර්ම දේශනා අහනවා කියන එක තමයි අපේ මේ වෙලාවේ තමන්ට තියෙන කාරණේ. සත්‍යවාදීව ගත්තොත් තමන්ට තියෙන ප්‍රායෝගිකත්ව ඒක. එතකොට ඒක එක්ක තමයි ඇහිම කියන කාරණයට අපි ફોකස් වෙන්න තෝරන. අන්න හරියටම යෙදීමටම යොමු වෙනවා. ඒ කියන්නේ ඇහිමනේ. ඒ කියන්නේ දැන් ඇහිම කියන කාරණේනේ අර ශබ්දයක් කියලා කිව්වේ. දැන් මේ ශබ්දයක් කියලා කියන්නේ අපි අර පස්සේ හිතලා කියන එකක්නේ. දැන් ඇත්තටම ඒ මොහොත්, ඒ කියන්නේ ඒ ප්‍රායෝගිකත්වයට ගියොත් එහෙම ඇහිම කියන එකකට තමයි යොමු වෙන්න තියෙන්නේ. දැන් ශබ්දයක් කියලා කිව්වොත් එහෙම අපිට ආපහු අර ඒ ඇහිච්ච දේට යොමු නොවි, කියන්නේ ඇහිම කියන කාරණයට යොමු නොවි, ඉන් පස්සේ කියන කාරණයට එන විග්‍රහයක් තමයි ශබ්දයක් කියලා කියන්නේ. එතකොට අර ඒක හරියට තීව්‍රව යන්නට ඕන මේ ඇහිම කියන කාරණාවට, නැත්නම් දැකීම කියන කාරණාවට. ඒ වගේ දැන ගැනීම නැත්නම් හිතීම කියන කාරණේටම යොමු වුණොත් එම ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක අපි හිතන්නට යොමු වෙනවා, නැත්නම් හොයන්නට යොමු වෙනවා ඒ කාරණේක. දැන් ඇහිම නම් ඇහිම කියන්නේ මොකද්ද? ඇහිම කියලා කියන්නේ මොකද්ද? එහෙම නැතුව මට ඇහිච්ච කාරණේ නෙවෙයි, මට ඇහිච්ච දේ නෙවෙයි. දැන් ඇහිම කියන එකටම අපි යොමු වුණොත් එහෙම ඒකටම සිහියත් එක්ක හිතන්න යොමු වුණොත් එහෙම ඇහිම කියන එකටම අපි ඇහිම කියලා අපි දැන් ඇහිමක් කියලා අපි මුලින් ගන්නවනේ යෙදීමට. කියන්නේ නම් කිරීමක් කරන්න වෙනවනේ. අපි නැත්තම් මුකුත් කරන්න විදියක් වෙන්නේ නැහනේ. යෙදිච්ච කාරණාවක අපි ඒකටම ඇහිම කියන එකට ફોකස් වුණාට පස්සේ යොමු වුණාට පස්සේ දැන් එතනම අපිට විග්‍රහයක් කරන්න පසුබිමක් තියනවාද? මේ ඇහිම කියන එක විග්‍රහයක් කරන්න බෑනේ. කොහොමද ඇහිම කියන එක විග්‍රහ කරන්නේ? අන්න එතකොට දැන් අන්න ඒ ඇහිම කියන එක එක්ක හිත හොයන්න යමු වෙනවා. හිතන්න යමු නෑ ඇහිම කියන්නේ මොකද්ද, කොහොමද දෙන්නේ? එහෙම නැතුව ඇහිම කියලා අපි අර වෙනම හිතීමකින් ගන්න එක නෙමෙයි. ජීවිතයේ යෙදෙන ප්‍රායෝගිකත්වයටම ගිහිල්ලා ඒ ප්‍රායෝගිකත්වය එක්කම ඒ ඇහිම කියන යෙදීම තමයි අපි හොයන්න යමු වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හොයන්න යමු වෙන එක තමයි අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ. ඒකට ඒ තමන් තවදුරටත් හිතමින් සූක්ෂමව ඒ කාරණේ මොකද්ද කියන එකට අපි හඳුනා ගන්න තෝරන මේ දැන් මොන විදිහකට ආවත් දැන් පංච උපාදානස්කන්ධය කියලා ආවත් ඒත් තමන්ට මොකක් හරි ඒ දැන ගැනීමක් තියෙන්නේ. දැන් අර අපි දැන් ඔන්න ඔය විදිහට යමු නොවුනොත් එහෙම මේ අපේ පැත්තේ තියෙන අපිට තේරුම් ගන්න ඕන කියන අදහස. ඒ කියන්නේ මේ කාරණය මොකද්ද කියලා අපට තහවුරු කරගන්න උවමනාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කවුරු හරි කිව්වොත් ඒක තහවුරු කරගන්න යන්නේ කියලා එයා කියයි නැහැ කියලා. නමුත් අපේ ඇත්ත හැඟීම ගත්තොත් එහෙම මේක මොකද්ද කියලා මට තේරුම් ගැනීමේ උවමනාව තමයි අතුරෙන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොයන්න යන්නේ පංච උපාදානස්කන්ධේ කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න යෑම තියෙන්නේ ඒකනේ හොයන්නේ ඒක හොයන්නේ ඒකනේ. හැබැයි ඒක හොයන්න අවශ්‍යතාවය එන්නේ නැහැ අර විදිහට ජීවිතයේ යෙදෙන කාරණාවටම යොමු වෙලා ඒ ඇදීම එක්ක හෙවීමක්කට හුරු වෙනවා නම් එතකොට ඒ කෙනාගේ කරන්න තියෙන්නේ ඒක. ඒ කෙනා ඒ කාරණේ පැත්තෙන් කරනවා. එතකොට කල්යාණ මිත්‍රයන් වහන්සේ අවශ්‍ය වෙලාවේදී ඒ කියන ධර්මපරියායන් එක්ක අර හිතන කාරණාවට ඒ හිතන පසුබිමට ඒ හිතන ගතියට හැකියාව වෙනවා අර පෙන්නන කාරණය läග ගැනීමකින් තොරව ඉගෙන ගන්න විදිය. අපි අර දැන් මේ හිතන රටාව හිතන ගතිය කියන්නේ මේ වෙනම අපි පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි දෙකක් තියනවා කියන එකක් නෙමෙයි මෙතනින් කියවෙන්නේ. අපි මූලික මට්ටමේදී හිතීම කියන කාරණය අර කිතිම කාරණයකට ගලප ගන්න නැතුව නැත්නම් කලින් කියපු කාරණාවලට කිසිවකට ගලප ගන්න නැතුව කියන්නේ මොකද්ද කියන එක හොඳට තේරුම් අරගෙන නිරවුල් කරගෙන මේ හිතන හිතීමේ කාර්ය අපි වෙනම කරගෙන යන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට නිරවුල්ව ක්‍රමක්‍රමයෙන් මේ හිතීම වර්ධනය වෙන පැත්තට තියෙන්නේ. දැන් මොකද අපි හිතන්න ගියත් හිතන්නේ කියලා කිව්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ අපිට අර ඇතුලෙන් එනවා නොයෙකුත් මානසික අදහස් මානසික සංකල්ප එනවා. ඒ සංකල්ප එනකොට අර හිතීම ආපහු විනාශ වෙනවා දුර්වල වෙනවා. ඒ හින්දා ධර්මකාරණා හැටියට පෙන්වන කාරණා ඒක වෙනම අපි ඉගෙන ගන්නවා. මොකද ඒක අපිට තහවුරු වෙන විදිහකට ගත්තොත් සම්පූර්ණ වරදිනවනේ. අපි කරන්න ඕනේ අපේ පැත්තෙන් අර ජීවිතයේ යෙදෙන කාරණාවටම යොමු වෙලා ඒක හොයමින් හිතීමකට යෑම තමයි අපි කරන්න තියෙන්නේ. එතකොට අර ධර්මකාරණා කියනෙවා තේරුම් ගන්න කියලා යන්න යනවා කියෙම්ම වෙන්නේ අර සත්‍යවාදී බවට පහරක් දෙන එක. එතකොට ඒක වුණොත් එහෙම මේකට ආවරණයක් වෙන්නේ. ඒක අපි වෙනම ඉගෙන ගන්නවා. ඉතින් එතකොට යම් දවසක ඒ විදිහට ඉගෙනගෙන අර හිතීම එක්ක අර විදිහට යනකොට මේක හිතීමක් වෙනම තියෙනවා. අර විදිහට ධර්මපරයායක් වෙනම තියෙනවා. ඔය කතා එන්නේ නැහැ දැක්මක් එක්ක එනකොට. මූලික මට්ටමේදී අපි අරක කලවම් කරගන්න නැතුව නිරවුල්ව මේ ජීවිතයේ යෙදීමට ගොඩාක් ලොකුසයන්න්සේ කරුණු කියලා තියෙනවානේ මේ ඔය පහුගිය දේශනාවල. ඒව නැවත නැවත අහනකොට තමයි අපිට කලින් නැහිච්ච කාරණය නැවත ඇහෙන්නේ. මොකද ඒ කලින් අපේ හිතේ ස්වභාවය එක්ක ඒ නීවරණ එක්ක ඒ කලින් අහන මුලින්ම අහනකොට ඒ කාරණේ අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඕනම කෙනෙක් දැන් මේකට යොමු වෙලා ඉන්නකොට ඕනම කෙනෙක් යම් හරි ක්‍රමක්‍රමී යම් දියුණුවක් තියෙනවනේ. එතකොට ඒ දියුණුව එක්ක නැවත සැරයක් ආපහු අර කලින් දේශනාවක් අහනකොට අර හිතේ මුදුභාවය එක්ක විනීවරණ මුදු කර්මන්නේ ස්වභාවය එක්ක අර කලින් නැහිච්ච කාරණය ඒ කලින් දේශනාවේදී ඇහෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අපි හිතන්න සහ ධර්ම ඉගෙන ගන්නට යොමු වෙන්නට ඕනේ කියන එක තමයි අදහස් උනේ කියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. දැන් මගේ ජීවිතය කියන්නේ දැන් ස්වාමින් වහන්සේ විදේශනය කරනකොට මගේ ඒකට සවන් යොමු කරගෙන සිටීම තමයි ඒ වෙලාවේ ජීවිතය. එහෙමද ස්වාමීන් වහන්සේ ගන්නෝ?
ඔව්, දැන් ඒ වෙලාවේ ජීවිතය කියන්නේ ඒ එච්චරම ජීවිතය කියන්නේ වෙනම එකක් නැහැනේ. දැන් ඔන්න ඇහිලිම ශ්‍රවණය කරගෙන ඉන්නවා. ශ්‍රවණය අහනවනේ, අහනවා. ඉතින් ඒක තමයි ජීවිතය. මොකද එතන දැන් බලන්න තමම අවංක වෙලා සත්‍යවාදී වෙලා හිතුවොත් එහෙම මේ අහනවා කියන එක එතන ඒ කෘත්‍යයේ ඉන්නකොට එතනින් පරිබාහිර එකක් තමන්ට එන්නේ නැහැ නමුකුත්. ඒක තමයි ජීවිතේ. එතකොට ඒ විදිහට දැන් තවත්
ඒකද ස්වාමීන් වහන්සේ ඒක ಜಾති කියලා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
නෑ, අපි ඒකට ආය අර්ථකථන දෙන්න හොඳ නෑ. දැන් අපි ආය අර්ථකථන දෙන්න ගියොත් එහෙම වෙන්නේ අපි අරක තේරුම් ගන්න යන. එතන ආන්නේකයි කිව්වේ. අර ඒ හිතන එක මුකුත් අර කලින් අහගත්ත කාරණා නැත්තම් අර ඉගෙන ගන්න කාරණා එතෙන්ද ගන්නේ නෑ. අපි මොකද වෙන්නේ අර හිතන්න ගියාට පස්සේ හිතන්න කොට පෑදෙනකොටම අන්නර බාහිර අපි අර වෙනම ඉගෙන ගන්නට ඕන නිරවුල්ව ඉගෙන ගන්නට ඕන කාරණා එතෙන්ද ඇදලා ගන්න. එතකොට වෙන්නේ අර හිතීමට ඒ හිතීම විනාශ වෙනවා. එතකොට එයාගේ සංකල්ප තමයි යන්නේ ඉතින් පස්සේ. ඉතින් එහෙම යන්නේ අර යෙදීම කියන කාරණේටම හොඳට තීව්‍ර වෙලා එතන ඒ ඕනම කෙනෙකුට දැන් ඇහිීමක් කියන කාරණයකට යම් අදහසක් තියෙනවනේ තේරුම් ගන්න පුළුවන් මූලික මට්ටමින්ම. ඇහෙනවා කියන දැ ශ්‍රවණය කරනවා අහනවා කිව්වහම දැන් තේරෙනවා කාරණේ. එතකොට අහනවා කියන ඒ කෘත්‍යයටම ඒකටම යොමු වෙලා ඇහිීම දැන් අහනවානේ අහනවා කියන එකටම යොමු වුණොත් එහෙම අහනවා කියන එක කොහොමද විග්‍රහ කරන්න වෙන්නේ? විග්‍රහයක් කරන්න බෑනේ. එහෙනම් තමන්ට පුළුවන් වෙන්න ඕන අහනවා කියන එක විග්‍රහ කරන්න. නුකුසයන්ස වලින් අහති කියලා තිබ්බනේ අහනවා කියන එක මොකද්ද කියලා දෙන්න විග්‍රහයකින් කියලා දෙන්න කියලා. ඉතින් අන්න ඒ වගේ අර ඒ විදිහට හිතන පැත්ත තමයි අපි කරන්න තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ. එහෙම නැතුව අර හිතීමට බාධා කරගන්න හොඳ නෑ. අර වෙනම ධර්මකාරණා අර තමන්ට අරගෙන එතනදීම අර අපේ තියෙනවා ඒක මේ නිරවුල් කරගන්න යෑ මේ අදහසක් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මම අර දරාගෙන හිටපු එකේ වරද මට තේරුම් ගියා. අප්‍රමාණ පින් ස්වාමීන්
වහන්සේ. පෙරවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ. තව කාට හරි ගැටලු තියනවා නම් එන්න. පෙරවන් සරණයි.